අද අපි මේ ශ්‍රේෂ්ඨ අවස්ථාවක් උතුම් සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ සමාධිය පිළිබඳව මුල ඉඳලම ඒ වගේම ආරම්භයේ පටන්ගෙන ආධුනික පින්වත් පිරිසට ඒ වගේ අපේ ස්වාමීන් වහන්සේලාට ගැනීම අද බලාපොරොත්තු වෙන විශේෂ අවස්ථාවක්. හොඳින් තේරුම් අරගන්න ඕනේ මුල ඉඳලම මොකද ආධුනික පිරිසක් ඉන්න නිසා කොහොමද අපි කර්මස්ථානයක් වැඩිවීමට මූලික පියවර සකස් කරගන්නේ කියන කාරණේ කලම හැමදේම තේරුම් අරගන්න ඕනේ. අපි දැන් ආරම්භයේදීම කර්මස්ථානයක් ඉල්ලන පිරිසක් හිටියොත් ඒ පිරිසට අපි කොහොමද ඉස්සෙල්ලා මේ සාසන කර්මස්ථානයක් ලබා ගැනීමට මඟ පාදා දෙන්නේ කියන කාරණේ නම් අපි මේ සාකච්ඡාව සිද්ධ වෙන්න ඕනේ. එතකොට අපි හිතමුකෝ මේ බුද්ධ ශාසනය පිළිබඳව සාමාන්‍ය දැනුමක් තිබුණාට මේ කර්මස්ථාන පිළිබඳව දැනීමක් නැති නමුත් මේ භාවනාව කෙරෙහි කැමැති සාසන කර්මස්ථානයක් වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙන මේ පින්වත් ගරුදරියන් ඇතුළු සෑම පිරිසකටම ඒ උතුම් අවස්ථාව ලබා ගන්නට නම් බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ ධර්මයේ මූලික ලක්ෂණය එනම් ඒ මූල ධර්මයේ පළමුව තේරුම් අරගන්න ඕනේ. අපිට ගොඩාක් හිතන්න දෙයක් නැහැ, ගොඩාක් ඉගෙන ගන්න දෙයක් නැහැ. ත්‍රිපිටකයයි කියලා ගොඩාක් බලා ගන්න, පාළි ඉගෙන ගන්න මේකක්වත් අවශ්‍යතාවයක් නැහැ. කර්මස්ථානයක් වැඩිවීමට මාර්ගය පාදා ගන්න. බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදි සමහර වෙලාවට කිසිම ධර්මයක් පිළිබඳව අහපු නැති එක එක ආගම්වල හිටපු අය එක එක දෘෂ්ටි ගත්ත අය. ඒ අය තමයි ඇවිල්ලා බුදු පියාණන් වහන්සේ හමු වෙලා යම් වෙලාවක ධර්මයක් අහලා ඊට පස්සේ බොහෝම සුළු වෙලාවක් තුළ අහගත්ත ධර්මයක් අර්ථවත්ව අහගෙන ඒ සාරාංශය කර්මස්ථානයක් වශයෙන් අරගෙන පිට වෙලා අරණ්‍ය සුක්මුල ශුන්‍යාගාර ආදියට ගිහිල්ලා සමහර ලාවට උදේ ගියේ කර්මස්ථානයේ හවසත් ප්‍රතිඵල ලබා ගත්තා. දින ගණනක් ඇතුළතත් ප්‍රතිඵල ලබා ගත්තා. ඥාන මාර්ගඵල අරිහත් ඵලයට එනකම්ම සිද්ධ කරගෙන සම්පූර්ණ කරගත් අවස්ථාව ගැන බොහොම අපේ ධර්මයේ සඳහන් වෙනවා. මේ විලාවේදී 84 දහසක් ධර්මස්කන්ධයයි කියන ඔය සියල්ලම අරගෙන හිම ලැහැත්තුනේ නැහැ. එක එක ලක්ෂණ පද රස පච්චුබට්ටාන පදත්තාන ඔය ආදී වශයෙන් අද කියන මේවා එකක්වත් විග්‍රහ කරගෙන ওই තරම් උඩා කරගෙන ගිහිලා නෙමෙයි ඒ කර්මස්ථානයේ සම්පූර්ණ කරගත්තේ. අර්ථවත් වටහා ගන්න පුළුවන් හරවත් ධර්මයක් බොහෝම කෙටියෙන් තේරුම් අරගෙන ඒ කෙටියෙන් දේශනා කරපු ධර්මයක් අර්ථවත්ව විස්තර කරගෙන ඒ ධර්මකාණ්ඩය අරගෙන ගිහිල්ලා ඒ ධර්මකාණ්ඩය තුලින් තමයි ධ්‍යාන මාර්ගඵල සියල්ලම සම්පූර්ණ කරගත්තේ. මේ ධ්‍යාන කියන ඒවා මාර්ගඵල ලබා ගැනීමට තියෙන මූලික කර්මස්ථානයේදී පෙන්වා තියෙන්නේ කුමාරයෙකුට ආභරණ වායි කියන. අමුතුවෙන් ගන්න දෙයක් අමුතුවෙන් මහා කියන දෙයක් නැහැ. ධ්‍යාන කියන ඒවා નિરાයාසයෙන් ලැබෙනවා. හැබැයි මාර්ගය පොඩ්ඩක් හරි වෙනස් වුණොත් ඒ මාර්ගය වෙන පැත්තට හැරුණොත් ඒ කර්මස්ථානිය වැඩෙන්නේ. වැරුණාට පස්සේ වැඩුණයි කියලා දැනගන්නවා මිසක් කල්පියා දැනගෙන ඒ ධර්මයේ වැඩනව නෙමෙයි වැරුණාට පස්සේ වැඩුණ බව දැනගන්නවා. මේක තමයි ත්‍රිමුණ ක්‍රමය. ඉතින් අපි ඔක තේරුම් අරගන්න ඕනේ අන්න ඒ ක්‍රමයමයි අදත් එදත් කවදත් ඒ ආර්ය මාර්ගයක් ආර්ය ඵලයක් ලබනවා නම් ඒ ක්‍රමය තමයි නියම ක්‍රමය. ඉතින් අද වෙන එකක් ඒ කාලේ වෙන එකක් එහෙම වෙන්නේ නැහැ. ඉතින් අපි හොඳින්ම තේරුම් අරගෙන බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින් අපි දැනගන්න ඕනේ ඒ අපිට අවශ්‍ය කරන කර්මස්ථානිය ලබා ගන්න. කර්මස්ථානියක් දෙනවයි කියලා කියන්නේ වචනයක් දීලා මේක වලවලා ඉන්න කියන එක නෙමෙයි. ඒ කර්මස්ථානිය නම් තමාගේ හිතේ ධර්මයේ තුලින් මතුවෙන්න ඕනේ. ඒකයි නියම ක්‍රමය. මූලිකව ධර්මයේ ශ්‍රවණය කිරීම ඒ තුලින් තමන්ට අවබෝධයක් ලැබීම ඒ අවබෝධය තුළින් ලැබෙනා වූ සාරාංශය තමයි තමාගේ හිතේ කර්මස්ථානයක් ඇතුළේ වැඩෙන්නේ. ඉතින් මේ වෙලාවේදී දකින්න තියෙනවා කිසිම ශාස්ත්‍රෝරේ ලෝකයට පෙන්වා දුන්නේ නැති. ඒ වගේම සත්‍ය කියන බුදු පියාණන් වහන්සේට ගෝචර වුණ ඒ සත්‍ය ධර්මයේ විග්‍රහ කළාට පස්සේ අන්න ඒ තුළින් ලෝකයේ කුමක්ද කියලා හඳුනා ගැනීම ඉස්සෙල්ලාම කරනවා. ලෝකේ නිත්‍යයි සපයි ආත්මයි කියන මේ දෘෂ්ටිය තමයි මේ ලෝක සත්‍යය බොහෝ කල් අනාදී පටන් ගමන් කරන්නේ. ඔන්නේ දෘෂ්ටිය ඉස්සෙල්ලා කැපිලා යන්න ඕනේ ධර්මයේ තුලින්. නිත්‍යයි කියන මේ ලෝකයේ පිළිබඳ නිත්‍යයි කියන අදහස වැරදි හැටියටත් හේතු සාධකතුව දැනගෙන එහෙනම් මේ ලෝකයේ කිසිම දෙයක් ස්ථිර නෑ කියලා හිත පිළිබඳ වේවා, ගත පිළිබඳ වේවා, කොතන හෝ වේවා යමක් හටගත්තා නම් ඒ හටගත් එක වෙනසිල යනවා විනාශයටපත් වෙනවා කියලා මෙන්න මේ ධර්මයේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුලින් මිස අන්‍ය කිසිම ධර්මයකින් දැනගන්න ලැබිලා නැහැ. ලෝකේ යම්තාක් පහළවීම් තියෙනවනම් හට ගැනීම් තියෙනවනම් ඒ හටගත් සෑම දෙයකටම උරුම ධර්මතාවයක් තියෙනවා විනාශ වීම. ඉන් ඒ බඳු වන්නාවේ ධර්මතාවයේ තේරුම් ගන්න බැරි අන්‍ය ශාස්ත්‍රවරු සදාකාලී ස්ථාන පැනෙව්වා. සමහර වෙලාවට බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මන් ඒ ස්ථාන සදාකාලිකයි කියලා පැනෙව්වා. ඒ වගේම එකම දෙවියන් වහන්සේ සදාකාලිකයි කියලා පැනෙව්වා. මේ ආදි වශයෙන් ඒ පුද්ගලත්වයන් ඒවට පනවගෙන කාලෙන් කාලෙම වෙනස් කරගෙන හිමත් ඇවිත් තියෙනවා. නමුත් කුමන ශාස්ත්‍රවරයෙක් නමුත් සියලු තැන්නි සියල්ලම හටගන්න සෑම දෙයක්ම විනාශ වෙන ස්වභාවයෙන් යුක්තයි කියන ධර්මයේ පෙන්වන්නේ. ඒ සත්‍යය පෙන්වා දුන්නේ බුදු පියාණන් වහන්සේ පමණයි. ඒ සත්‍යය එහෙම නෙමෙයි කියන්නේ කිසිම සමතේ තුන් ලෝකෙම බිහි වෙන්නේ. කොයි ලෝකයකවත් බිහි වෙන්නේ නැහැ. කිසිම දවගතේ බිහි වෙන්නේ නැහැ. හටගත්ත සියල්ලෙන් මෙන්න මේ දේ විනාශ නොවි පවතිනවා කියලා කියන දෙයක්. එහෙම කිව්වනම් ඒක තේරුම් ගන්න බැරිකම නිසා නුවණ මදිකම නිසා ගහපු තීරණයක් නිසා. මුලාසහගත තීරණයක් නිසා සත්‍ය තීරණයක් නෙමෙයි. ඒක ධර්මයේ තේරුම් ගත්තට පස්සේ වැටුණාට පස්සේමයි ඒක තේරෙන්නේ එහෙම බව. බුදු පියාණන් වහන්සේ ලෝකයට මේ උතුම් ධර්මයේ දේශනා කරන්න ඉසලා උන්වහන්සේ ආර්ය පරිශ්‍රණයක් තුලින් ඔය හැම දහමක් පිළිබඳව විග්‍රහ කළා. තේරුම් ගත්තා. තේරුම් අරගෙන දැනගත්තා ලෝකයේ හැම කෙනෙකුම විමුක්තිය කියලා පනවන්නේ හටගත් දෙයක්. කොතන හරි භාවනාවක් කරලා එහෙම නැත්නම් පින්දහම් කරලා ඒ තුලින් ලබන්නා වූ යම්කිසි උපතක් ඇත්නම් අන්නේ උපතක්ම තමයි විමුක්තිය හැටියට පෙන්වන්නේ. බුදු පියාණන් වහන්සේ ඒ බෝධිසත්ව අවස්ථාවේදීම ඒක එහෙම වෙන්න බෑ කියන කාරණේ අනුමාන සත්‍ය තීරණයකට වැස්සා. කොතන නමුත් යමක් හටගත්තා නම් හේතුවක් නිසායි හටගන්නේ. ඒ හටගත්තා වූ හේතුව ඒ හටගත්ත දෙයක පැවැත්මට ඒකාන්තයෙන් ගෙවෙනවා. පෙර නොතිබූ දෙයක් ලෝකේ හටගත්තා නම් හේතුවක් මුල් කරගෙනම හටගත්ත දෙයක් මිසක් එහෙම නැතුව හටගන්න හේතුවක් නැහැ. අහේතුක ලෝකේ යමක් හටගන්න විදිහක් නැහැ කියන මේ ඥානවන්ත තීරණයට බෝධිසත්ව කාලෙදිම උන්වහන්සේ බැහැලා තිබුණා. අන්න ඒකෙන් දැනගත්තා උන්වහන්සේ ආලාර කාලාම උද්දකාරාම පුත්ත මේ අය ළඟට ගිහිලත් මේ ලෞකික දැහැන් වැළුවා. ඒ වාර්ය පරිේෂණයක් කරන අවස්ථාව. නිගමනයේ බැහැපුවා නෙමෙයි පරිේෂණ අවස්ථාව. ඒ අවස්ථාවේදී ඒ අයගේ අන්තිම කෙලවර විමුක්තිය හැටියට පෙන්නපු අන්තිම තැන බලපුවාම ආලාර කාලාම කියන ඒ තාපසතුමා පෙන්නනවා ආකින්චඤ්ඤායතන කියනා විස්ථානය නිත්‍ය ස්ථානයේ හැටියෙ. ඒක පැවැත්මක්. යම් තැනක පැවැත්මක් හේතුවක් නිසා හටගත්තා නම් ඒ හේතුව ඒකට ගෙවිලා යනවා. ඒ පැවැත්ම කවදාවත් ස්ථිරව පවතින විදිහක් නෑ නේද කියන එක මේ මහා බෝධිසත්ව ඥානීන් උන්වහන්සේ නිගමනය කළා. යම් තැනක යමක් හටගත්තා නම් හටගත්ත දේ කවදා හරි ගෙවිලා යනවා නම් ඊට පස්සේ ඒ තත්ත්වය ඉවර වෙනවා නම් ඒක විමුක්තියක් වෙන්න බෑ සැනසෙන්න බෑ කියන නිගමනේ සත්‍ය තීරණයක් වශයෙන් උන්වහන්සේ ලැබුවා. ඊට පස්සේ එතනින් එහාට තමයි උද්දකාරාම පුත්ත කියන තවත් යෝගියෙක් හම්බ වුණා. ඒ යෝගියාගෙන් බලපුවාම එයා තවත් එහාට දිවිච්ච නැන ලෝකයේ තියෙන බවාග්‍රයයි කියන, නේව සංඥා නාසඤ්ඤායතනයි කියන යම් තලයක් පිළිබඳව විග්‍රහ කළා. අන්නේ කරගත විග්‍රහයෙන් එතෙන්ටත් උන්වහන්සේ බොහොම සුළු කාලයක් තුළදීපත් වෙලා ඒ ස්ථානයත් හට ගන්න දෙනවා. ලෝකයේ කෙබඳු තැනක හෝ කුමන ආකාරයෙන් හෝ හට ගැනීමක් වුණා නම් හටගත්ත දේ හේතුවක් නිසාමයි හටගන්නේ. හේතුවක් නිසා හටගත්තා නම් හේතුවක් අවදාවා සදාතනික වෙන්න බෑ. මොකද යම් ශක්තියක් ගැප් කරලා ඒ ශක්තිය තුලින් නිෂ්පාදනයක් යමක සිද්ධ වුණා නම් ඒ මොළතේ නමුත් ඒ ශක්තියකට ගෙවෙන්න ඕනේ. ඒ ශක්තිය ගෙවිලා එක කෙලවර වෙන දවසක් තියෙනවා. ඒකාන්තයෙන් ඒ ශක්තිය නැතුව ඒක පවතින්න බෑ. මෙන්න මේ නිගමනය නිසා දැනගත්තා නේව සංඥා නාසඤ්ඤායතන කියන තමයි ලෝකේ යන්න තියෙන ඉහළම තැන. එතෙන්ට ගියත් මහා කල්ප 84000 කියන කාලයක් තුලදී ඒක නැති වෙලා යනවා. මහා කල්ප 84000 කියන තියෙනවා කියලා දැනගත්තා ලෝතර බුදුනාට පස්සේ. නමුත් මුලදී තිබුණා එක්තරා නිගමනය යම් තැනක යමක් හටගත්තා නම් ඒකාන්තයෙන් ඒක ගෙවීමක් තිබිය යුතුයි. ඒක සදාතනික වෙන්න බෑ. එහෙනම් ඊබඳු වන්නාව සදාතනික වෙන්න බැරි තැනක හටගෙන වෙනසුණා නම් ඌට ඊළඟට මොකද වෙන්නේ? අන්න ඒ වෙලාවේ දැක්කා ඔහු සත්‍යය දැකලා තිබුණ නැත්නම් ඇත්ත දැකලා තිබුණ නැත්නම් ඔහුට සිද්ධ වෙනවා එතන කාලේ ගෙවුනට පස්සේ නැවත වාරයක් සතර සැරිසැරීමට එන්න. මෙන්න මේ සත්‍ය තීරණයක් අනුමාන තීරණයකින් නිගමනයකට බැහැලා මේ එක තැනකවත් නිවන නෑ කියලා නිවෙන්න පුළුවන් කමක් නැහැ, සැනසෙන්න පුළුවන් කමක් නැහැ. කුමක් නිසාද? මේ සංසාර අනාථ ගමනක් එන බව උන්වහන්සේ තමාගේම ප්‍රත්‍යක්ෂ නුවණින් දැනගෙන හිටියා. ඒ බෝධිසත්ව අවස්ථාවේදී. මොකද මේ දෙහැන් වලටත් පේනවා සතර ගමනක හැටි. භවයෙන් භවයේ මේ රෝග සත්‍යය ගමන් කරන හැටි ඒ මිනිසස ඉක්මෙවූ දිවසර දකිනවා. ඒ දකින නිසාම උන්වහන්සේ දා දැනගෙන හිටියා යම් තැනක ඉපදුනා නම්, එතනින් චුත වුණා නම්, නැවත වාරයක් මේ සසර ගමනට වැටිලා ආයසරයක් හැරිසැරීමක් තියෙන බව. මෙන්න මේ නිසා දැනගත්තා නේව සංඥා නා සංඥායතන කියන තැනේ උපන්නාත් ඒක ගෙවිලා ගියාට පස්සේ ආයෙත් එයා හැරිසැරීමේ වැටිය යුතුයි. මෙන්න මේ නිගමනයේ ඉඳලා කල්පනා කළා යම් තැනක හට ගැනීමක් තියෙනවා නම් එතන විනාශයක් තියෙනවා. යම් තැනක හටගත් දෙයක් විනාශ වෙනවා නම් ඒක විමුක්තිය වෙන්න බෑ. ඒක සැනසුම් සහගත දෙන වෙන්න බෑ. తాවකාලික ප්‍රමාද වෙවි විවේක කාලයක් ගත කරනවා වගේ ඉන්නවා විතරයි. එහෙනම් ඒකෙන් කවදාවත් මං සැනසුණා මං නිමුණා කියලා සතුටු වෙන්න පුළුවන් තැනක් නෙමෙයි. මොකද මතු අනාගතයේදී සංසාර ගමනකට නැවත වැටෙනවා නම් යම් තැනක් එහෙම වැටෙද්දී වැටින්න හේතු තියෙද්දී යම් තැනක කල්ප මහා කල්ප 84000 කිරියත් වැඩක් නෑ. මොකද හේතුව කවදා හරි මහා කල්ප 84000 ගෙවෙනවා. ඒ ගෙවෙනකන් යා ඉන්න පුළුවන් මං හරි විවේකයෙන් සැනසille ඉන්නවා කරදරයක් නැතුව ඉන්නවා කියලා. කොතන හරි ඊට ගැලපෙන අත්දැකීමක් ලැබලා. හැබැයි 84000 ගෙවිච්ච දාට අනේ අපෝයි කියන්න වෙනවා. එදාට මොකද වෙන්නේ? ආයතරයක් අර පෙර වාගේම සසර ගමනට වැටුණා නම්. ඒ සසර ගමනට හිමි යම් උරුමවන්නා වූ යම් දුක් කරදරයක් ඇද්ද? ඌට ඒකෙන් මිදීමක් නැහැ. යම් තැනක හට ගැනීමක් තියෙනවා නම් හටගත්ත දේ ජරාවටපත් වෙනවා නම් වැහැරිලා යනවා නම් වෙනසිලා යනවා නම් එතන ඇසුරු කරපු යන්තාක් දේවල් හටගත්තා නම් හටගත්ත දේ වැහැරෙනවා නම් වැහැරිලා විනාශයටපත් වෙනවා නම් එහෙම දෙයක් අවදාවත් මම කියලා තබා ගන්න මගේ කියලා තබා ගන්න මගේ ආත්මය කියලා ඉන්න පුළුවන් සුදුසු තැනක් නෙමෙයි කියන එක සත්‍යයට අනුකූලව උන්වහන්සේ දැකලා නිගමනය කළා. යම් තැනක හට ගැනීමක් නැද්ද එතන විනාශ වෙන්න දෙයක්වත් නැහැ. හට ගැනීමක් යම් තැනක නැද්ද එතන දුක හට ගන්න ක්‍රමයක්වත් නැහැ. හට ගැනීමක් නැති දෙනක් යම් තැනක වේනම් යම් තැනක කියන්නේ යන්නේ හට ගැනීමක් නැති ස්වභාවයක් ඇතනම් අන්නේ ඒක නිවන විය යුතුයි. මේ බුදු පියාණන් වහන්සේ මූලිකව නිවන ගැන කරපු තීරණේ බෝධිසත්ව කාලෙදී. මෙන්න මේ තීරණේ පිළිදලා උන්වහන්සේ බැලුවා හට ගැනීමක් සහ මුලින් නැති කරන්නේ කොහොමද? කොතන හරි හට ගැනීමක් තියෙනවා නම් ඒක ගෙවීමක් තියෙනවා. හට ගැනීමක් නැතිනම් යම් තැනක එතන ගෙවෙන්න දෙයක් නැහැ, වෙනසෙන්න දෙයක් නැහැ, ජරාවටපත් වෙන්න දෙයක් නැහැ. ජරාවක් නැත්නම් මරණයක් නැත්නම් ශෝක කරන්න පරිදේවයක් දුකක් දුමනසක් උපායාසයක් එන්න කිසිම දුකකට එන්න හේතුවක් නැහැ. එහෙනම් දුක නැත්තේ යම් තැනකද හට ගැනීමක් නැති තැනයි කියලා උන්වහන්සේ ගත තීරණේ බැලලා තමයි මේ ආර්ය පරිශීණිය තුළින් උන්වහන්සේ යම් නිගමනයකට බැස්සේ. නිවන එතනයි. අන්න ඒක කිසිම කෙනෙක් ලෝකේ හොයාගෙන තිබුණේ නැහැ. ලෝතරා බුදු පියාණන් වහන්සේට ඇරෙන්න ලෝකයේ දහම් දිසන්ද හේතුකාරක ඇති ආකාරයෙන් දැනගන්න තව කිසිම සමතේක ලෝකේ පහළ වෙලත් නැහැ, පහළ වෙන්න හේතුත් නැහැ. ඒක අද වෙනකන් ඔප්පු වෙනවා. කිසිම ශාස්ත්‍රුවරේ ඒ ධර්මයේ ආසන්න ධර්ම මාත්‍රයක්වත් දේශනා කළ නැති නිසා. ඒ නිසා බුදු පියාණන් වහන්සේ බෝධිසත්ව කාලේදී මූලික වෙහපු නිගමනයේ ඉඳලා පරිශීණය කෙරෙවීමේදී උන්වහන්සේ නිගමනය කළා හැමතැනම මේ හට ගැනීමක් තියෙනවා. හට ගැනීමක් තියෙනවා නම් හටගත සියල්ලටම වෙනසීමක් උරුමයි. හටගත දෙයක් වෙනසෙනවා නම් ඒ ස්ථානයේ මමයි කිව්වොත් මගේ කිව්වොත් මගේ ආත්මය කිව්වොත් මේක මුලාවක්. මෙන්න බුද්ධත්වයට හේතුකාරක වෙන මූල ධර්මයේ පිළිබඳව බෝධිසත්ව අවස්ථාවේදීම අප්‍රමාණ ගුණ ඇති පාරමිතා බලය නිසාම උන්වහන්සේට ලැබුණ අනුමාන ඥානය. මෙන්න මේ ඥානයේ පිහිලා තමයි උන්වහන්සේ කල්පනා කළේ. එහෙනම් මොකද්ද මාර්ගය? යම් තැනක යමක් හට ගන්නවා නම් ඒ හට ගන්න දේ වෙනසෙනවා නම් මෙන්න මේ හටගත් දේ වෙනසෙන තැන මගේ කියලා අල්ලන්න දෙයක් නැහැ. එහෙනම් ඇයි මේ සත්‍යයේ සැරිසරන්නේ කුමක් නිසාද කියලා බලනකොට දැක්කා යම් තැනක මමයි කියන හැඟීම තියෙනවා නම් දෘෂ්ටිය තියෙනවා නම් මගේ කියන දෘෂ්ටිය තියෙනවා නම් මේ මගේ ආත්මයයි කියන මමත්වයෙන් බැහැගත්ත මේ දෘෂ්ටිය තියෙනවා නම් ඒ තාකල් ලෝක සත්‍යයට මමයේ මගේයේ මගේ ආත්මය කියන මේ දෘෂ්ටියෙන් විදින්න නැත්නම් ඒ තරමටම සසර ගමන කෙලවරක් කරන්න බෑ. සසර ගමනට හේතුව නැගින්නේ මමයේ මගේයේ මගේ ආත්මයයි කියන මේ தත්ත්වය උඩයි කියලා මූලික වශයෙන් දැනගත්තා. එහෙනම් මමයේ මගේයේ මගේ ආත්මයයි කියන දෘෂ්ටියට වැටෙන්න හේතුව මොකද්ද? ඇත්ත ඇති ආකාරයෙන් දකින්න නැති නිසා කියලා දැනගත්තා. ඇත්ත කියේ මොකද්ද? හටගත්ත යමක් ඇත්නම් ඒ හටගත්ත දෙන සදාකාලිකව පවතින්නේ නැහැ, කවදා හරි ඒක විනාශ වෙනවා. අන්න ඒක නොබැලුව නිසාම, නොහිතුව නිසාම, ඒ ස්ථානේ සදා නිත්‍යයි සපයි ආත්මයි කියන දෘෂ්ටියෙන් ලෝක සත්‍යය බැඳිච්ච නිසාම ඇත්ත පේන්නේ නැති මුලාවකට ලෝක සත්‍යය වැටෙනවා කියලා දැනගත්තා. මෙන්න මේ මුලාව යම් දවසක අත්හැරගත්තා නම් පැවැත්මට හේතුකාරක වන ශක්තිය නිකුත් වෙන්නේ නැහැ. පැවැත්ම හටගන්නේ නිකන් නෙමෙයි ශක්තියකින්. පැවැත්මට ශක්තිය මොකද්ද? නිත්‍යයි සැපයි ආත්මයි කියන මෙන්න මේ දෘෂ්ටියකට බැහැලා. මෙන්න මේ දෘෂ්ටියෙන් බැහැලා එකෙන් මිදෙන්න බැරුව ඒකට අනුකූල වන්නා වූ දේවල් ප්‍රියයි මනාපයි යහපතයි කියලා ලෝකේ හොයාගෙන අල්ලගෙන අන්න ඒ සඳහා හිතෙන් කයෙන් වදනෙන් කටයුතු කෙරුවා. මෙන්න මේ නිසා නිත්‍යයි සැපයි ආත්මයි කියන දෘෂ්ටියෙන් ලෝකේ කොතන හෝ සාරවත් කියලා අරගෙන මේ එකතුන් සාරවත්යෙන් නිත්‍යයි කියලා අරගෙන අන්නේ සාරත්වේ කරා ගමන් කිරීමට කාර කරනවා. එනම් ක්‍රියා කරනවා. මොනවද ක්‍රියා කරන්නේ? හිතෙන් ක්‍රියා කරනවා, වචනෙන් ක්‍රියා කරනවා, ක්‍රියාවෙන් ක්‍රියා කරනවා. මෙන්න මේවට කියව සංකාර කියලා. අන්න සංකාර කියලා කියෙ මොකද? මේ සංකියන්නා වූ එකතුන් සඳහා යමක් කරන්නේද ඒව සංකාරයි. මෙන්න මේ සංකාර වැඩ පිළිවිලි යම් තාකල් තියෙනවලු. ඒ තාකල් එකින් එකට දැක්ක ඒක තිබුණොත් මොකද හටගන්නේ? සංකීර්ණ එකතු වේ කටයුතු කරන්න කරන්න ලෝකයේ පිළිබඳව නිත්‍යයි සපයි ආත්මයි කියන දෘෂ්ටියෙන් විඥාන හට ගන්නවා. නේද? එක එක විදිහ හිත හට ගන්නවා. මට හිතයි මෙහෙම කෙනෙක් වෙන්නේ. අනේ හිතක් හටගත විඥානය. මට හිතයි මේ ලස්සන දේ බලන්න. චක්කු විඥානය. මට හිතයි මේ ලස්සන හොඳ දේ මිහිරි දේ අහන්න. සෝත විඥානය. මට හිතයි මේ ගන්ධය ආග්‍රහණය කරන්න. ගාන විඥානය. මට හිතයි මේ රසවද්දී ඇසුරු කරගෙන රස විඳ විඳ ඉන්න. යෝග අවිඥාණය. මට හිතයි මේ ප්‍රියමනාප ආස්වාදී ආස්වාද විඳ විඳ ඉන්න කායික වශයෙන්. කාය විඥාණය. මට හිතයි මේවා ගැන හොඳට හිත හිතා මේ මනෝලෝකේ ආස්වාද විඳින්න. මනෝ විඥාණය. මෙන්න මේ විඥාන ටික නිකන් නැගෙන්නේ නැහැ, මේවා හේතුවක් ඇතුවයි නැගෙන්නේ. ආහාරයක් ඇතුවයි නැගෙන්නේ කියලා දැනගන්න. මොකද්ද මේවට තියෙන ආහාරය? අර ප්‍රියයි මනාපයි යහපතයි කියන හැඟීමි. නිත්‍යයි සැපයි ආත්මයි කියන දෘෂ්ටියේ පිහිටලා ඒවා සාරයි කියලා අරගෙන ඒවා පිළිබඳ හිතෙන් කයෙන් වචනෙන් කරන්න පටන් ගත්තාම ඇති වෙන ශක්තිය තමයි ඔය හිත හට ගන්නවන්නේ කියලා දැක්ක. අපි සංකාරපත්‍ය විඥානං කියලා ඉතින් කිව්වට එකපාර ඔක තේරෙන්නේ නැහැ. ඔය විදිහට විග්‍රහ කරගත්තාම ඔක හොඳට පැහැදිලිව තේරෙන්න පටන් ගන්නවා. මෙන්න මේ හිත හට ගත්තාම මොකද වෙන්නේ? ඒ හිත හට ගත්තාම ඒ જાතිය හිතකර බහින අදහස් තියෙනවා. ඒකට නැමිලා හිටිනවා. අපි හිතමු යම්කිසි ආකාරයකින් ලස්සන රූප බලන එක හොඳයි. මට ලස්සන රූප බල බල ඉඳින්න. ඔන්න හිත හටගත්තා. එහෙනම් විඥානය හටගත්තා. ඔය හිත නිසාම ඔහුට බහිනව එක දෙයක්. මොකද්ද? ඒ විඥානේ හැම වෙලේම ඉල්ලන දෙයක් තියෙනවා. ඒක තමයි ඒක නිස්පාදනයේ විච්ඡ જાතිය. අර ලස්සනේව බලලාම නිස්පාදනය කරගත්තා මට හිතයි ලස්සනේව බලන කිව්ව අදහසේ පිළිදලා. ඒවම නැවත නැවත හොය හොයා බල බල ඇසුරු කරන්න අදහසක් එනවා. ඒකට නැමිලා හිටිනවා. අන්නේ නැමිලා හිටපුවාම කියනවා නාම වුණා. ඒක රූපණය කරනවා. එන්න නැවත නැවතත් උපනං වාගෙන ඒකේ භුක්ති විඳ බලනවා. එතකොට ඒක රූප වුණා. ඔන්න ඔය නැමිලා හිටලා ඔය රූපයන් පිළිබඳ යන අදහස එනකොට ඔය විඥාණයම තමයි ඒ જાතියේ නාම රූප වහින්න කියලා කියන්නේ. ඒ නාම රූප වහිනකොට මේක ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය. ඕක තමයි ලෝකේ තියෙන මාන බන්ධනිය කියන්නේ. ලෝකේට ලෝක සත්‍ය නිකන් ඇදෙන්නේ මේ ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී කියන මේ ලෝක සත්‍ය භුක්ති විඳින ඇතුළු කරන දේවල්. ප්‍රිය ස්වභාවයෙන් නුත්තේවා තියෙනවා, මధుර ස්වභාවයෙන් නුත්තේවා තියෙනවා. අන්නේ ප්‍රිය ස්වභාවයෙන් නිසාම මధుර ස්වභාවයෙන් නිසාම ලෝක සත්‍ය ඒව ඇලෙනවා. ඒවා ආස්වාද ජනකයි. ආස්වාද ජනක නිසාම මේ ආස්වාදයේ බැඳිලා නැවත නැවතත් මේ ආස්වාදයේ භුක්ති විඳින බලාපොරොත්තුවේ මතුමතු බලාපොරොත්තු ඇති කරගන්නවා. මෙන්න මේ බලාපොරොත්තු ඇති කරගෙන මේ බලාපොරොත්තු පරිදි ඒවට ගොදුරු වෙලා ඒවා පස්සේ ගිහිල්ලා ලැබෙන ඒවා අල්ලගෙන භුක්ති විඳිනවා. ඇහෙන් ගිනේවා ඇහෙන් භුක්ති විඳිනවා, කනෙන් ගිනේවා කනෙන් භුක්ති විඳිනවා, දිවෙන් ගිනේවා දිවෙන් භුක්ති විඳිනවා, නාසයෙන් ගිනේවා නාසයෙන් භුක්ති විඳිනවා, ශරීරයෙන් ගිනේවා ශරීරයෙන් භුක්ති විඳිනවා. මෙන්න මේ භුක්තිය නිසා මෙහි ප්‍රියමනාපේ නිසාම ඒවට මේ ඇස කන දිව නාසය ශරීරයේ මන කියන මේ ඉන්ද්‍රිය හය ඒවට ආයතන කරගන්නවා. ඉන්ද්‍රියය ආයතන කරගත්තාම කියනවා ওই නාම රූපයන් කිරියේ ප්‍රියමනාපයේ බැඳීම නිසා සල ආයතන පහළ කරගත්තා. ඒව ආයතන ක්‍රියෙන් තමයි ඒ ධර්මයන්ගේ ඒ ප්‍රියමනාප ධර්මයන්ගේ ස්පර්ශය ලබන්නේ. ඒව ඇසෙන් කනින් දිවෙන් නාසයෙන් ශරීරයෙන් ඒ අරමුණු අරගෙන ඒවැ ප්‍රිය ස්වභාවයක් තියෙනවා මధుර ස්වභාවයක් තියෙනවා මේකයි ඒ ප්‍රිය ස්වභාවය කියලා ඒව ස්පර්ශ කරන්න පටන් ගත්තාම අන කාම ස්පර්ශය අරගන්නවා. මෙන්න මේ රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, ස්පර්ශකාම, ධර්මකාම කියන මේ ඉන්ද්‍රිය හයේ ගෝචර වෙන කාමයන් ස්පර්ශ කරන්න පටන් ගත්තාම අන්නේ මොකද ඉන්නේ? ඕකට කිව්වා ඒවා ආයතන කරේනේ, ඒවායින් ස්පර්ශ ගන්න පටන් ගත්තා. ඒ ස්පර්ශ කරන්න පොනේ වේදනාව හටගන්න වින්දනයක් හටගන්න. ලෝක සත්‍ය දුක්ඛ ආස්වාදේ නෙමෙයි වැඳින්නේ. අර ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි, මధుර ස්වභාවයෙන් යුක්තයි කිව්ව අන්නේ වෙන ලැබෙන සැප ආස්වාදේ. සුවයි සුවයි කියන ආස්වාදේ හිත බැඳ ගත්තාම අන්නේ බැඳ ගැනීම නිසා මොකද වෙන්නේ? ඇති වෙනවා ඒ වීම පිළිබඳ නැවත නැවතත් එක් කරන ගති ලක්ෂණය. වීමක් ධන වෙනවා. ධන වෙනවා කියන්නේ ධන දින කියලා දෙකක් තියෙනවා. ධන වෙනවා කියන්නේ එකතු වෙනවා. යම්කිසි වීමක් නැවත නැවත එක් කරන්න පටන් ගන්නකොට වීම ධන වීමට කියනවා වේදනාව වෙනවා. අපේ භාෂාවෙන් කතා කරගුවාම ඔබ හොඳට තේරෙනවා. වීමක් එකතු කරගත්තාම වීම ගොඩක් එතන මනසෙන් ගන්නවා. අතීතයේ විචත් එකතු කර ගන්නවා. එවෙල විනේවත් එකතු කර ගන්නවා. මතු අනාගතයේ බලාපොරොත්තු ඇති කර ගන්නවා. මේ සියලුම වීම් දන කරගත්තාම වේදනාව වුණා. එතන මොකද වෙන්නේ? අන්න අර ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ හේතුලින් මතු වෙනකොට. ඒක ඇලිලා බැඳිලා ඉන්න නිසා. එතන හා වෙනවා. තණ්හා හා වෙනවා. තණ්හා හා වෙනකොට කියනවා වේදනාව හින්දා තණ්හා වුණා කියලා. ඒ තන්නේ හා වුණා. මොකද තන්නේ හා වුණේ? අර ප්‍රිය ස්වභාවයේට මధుර ස්වභාවයේට තියෙන කැමැත්ත නිසා. ඔකට නන්දි කියලාත් වචනයක් කියනවා. නන්දනය කරනවා. අන්නේ එතන කැමැත්තේ බැඳුනහම මොකද වෙන්නේ? අන්නේ ඒ ස්ථානීය කරා ඇදිලා හිටනවා ගලව ගන්න බැළුව. රූපකාමයේ වතුනහම ඒ ප්‍රිය ස්වභාවය නිසා මధుර ස්වභාවය නිසා ඒක හොඳයි කියලා නිගමනයක් කරලා අන්නේ එතන ඇලිලා ඉන්නකොට මොකද වෙන්නේ? අන්නේ උපස්ථානීයට ඇදිලා හිටනට උපාදාන වුණා කියන්නේ. එතකොට අපිට ඒක කාමයක් නම් අපිට කාම භව ඇති වෙනවා. ඒක රූපාස්වාදයක් නම් රූප භව ඇති වෙනවා. කාම රූපයි එකම හැකිරුවාම අරූපාස්වාදයක් නම් ඒකේ අරූප රාගයවත් එතන බැඳීම ඇති වෙනවා. අරූප භව ඇති වෙනවා. ඒ තමයි ලෝක සත්‍යය. මේ ලෝකේ සැරිසරනට එක කාම භවක, එක රූප භවක, එක අරූප භවක මෙසේ සැරිසරනවා. භව යම් තැනක හටගත්තා නම් ওই ශක්තියත් එක්කමයි පැවැත්මේ ශක්තිය මතු බලාපොරොත්තුවත් එකයි හටගන්නේ. මෙන්න මේ ඒ භවට තියෙන බලාපොරොත්තුව නිසා ඒ භවට පත් වුණාම ඒ භවයේ ඉඳගෙන බලාපොරොත්තු වෙනවා මතු මතුත් බලාපොරොත්තු ඇති කරනවා. යලි යලි රූප බලන්න ඕන. ප්‍රියමනාප රූප යලි යලි තත්න ප්‍රියමනාප ශබ්ද යලි යලි මත අහන්න ඇතන ප්‍රියමනාප ගන්ධය යලි යලි මත ගන්න ඇතන ප්‍රියමනාප රසය යලි යලි භුක්ති විඳින්න ඇතන ප්‍රියමනාප ස්පර්ශය යලි යලි මත ගන්න ඇතන ප්‍රියමනාප දේවල් යලි යලි මත හිත හිතා ඉන්න ඇතන. මෙන්න මේ කියන බලාපොරොත්තුවක් ඇති වෙනවා. මෙන්න මේ බලාපොරොත්තුව ඇති වෙනකොට මොකද වෙන්නේ? ශක්තියක් නිකුත් කරනවා. අන්න ඒකට කියනවා කර්ම ශක්තිය ඇති කරන මූලස්ථානය. හිත තුළ මේ ටික නැගෙනකොට මෙන්න මේකින් ඇතිවෙනා වූ ආස්වාදයේ ප්‍රියමනාපය නිසා බැඳීම නිසා යලි යලින් මතුමතු බැඳීමට හේතු වෙනවා. මතු එබඳුම තණ්හී හා වෙන්න හේවත් තණ්හාවකට හේතු වෙනවා. බුදු පියාණන් වහන්සේ බෝධිසත්ව අවස්ථාවේදීම දැක්කා මෙන්න මේ තණ්හී හා වෙන වඩුව තමයි මේගේ ශාරීරිය නැමැති ගේ හදන්නේ. තණ්හා නැමැති වඩුව ගේ හදනවා කිව්වේ ඒකයි. මෙන්න මේ හදාගත්තාම මොකද වෙන්නේ? අන්නර භව ශක්තිය නිකුත් කරලා මෙලෝදී කටයුතු කිරීමේදී කර්ම භව කියලා එකක් හටගෙන එයින් ලැබෙනා වූ අතිරේක ශක්තියක් ලෝකේ නිදහස් වෙලා තියෙන නැවත නැවතත් ඒ අවශ්‍යදී නිෂ්පාදනය කළා දෙන්නේ. ඇස බලාපොරොත්තු වෙනා ලෝක සත්‍යය ප්‍රියමනාපයක් ගන්න. එහෙනම් එයාට ඇසක් බලාපොරොත්තු වෙනා මොකද? ප්‍රියමනාපය බලන්න ඇහැ කෝන නිසා. ඇහෙන් විතර ප්‍රියමනාපය ගන්න බෑ, රූපේකුත් ඕනේ. ඒ ප්‍රියමනාපය ගෙන දුන්න જાතිය රූපේකුත් බලාපොරොත්තු වෙනවා. කන බලාපොරොත්තු වෙනවා. කයින් විතර සද්දයක් ගන්න බෑ, සද්දාස්වාදයක් විඳින්න බෑ. ඒ ආස්වාදය ගෙන දෙන්නාව ශබ්දයක් ලෝකයෙන් බාහිරින් බලාපොරොත්තු වෙනවා. නාසයක් බලාපොරොත්තු වෙනවා ආග්‍රහණ ආස්වාදය විඳින්න. නාසයේ විතරක් ආග්‍රහණය ගන්න බැරි නිසා බාහිරින් ගන්නා වූ ආග්‍රහණයට හේතුකාරක වන්නා ප්‍රියමනාපය බලාපොරොත්තු වෙනවා. දිය බලාපොරොත්තු වෙනවා රස විඳින්න. ඒ වගේම දිය විතරක් තිබුණාට මදි බාහිර ලෝකයෙන් දිවට ගෝචර වෙන්නා වූ රසය කියන දේ පුතෙන්න ඕනේ. ඒකත් බලාපොරොත්තු වෙනවා. කය බලාපොරොත්තු වෙනවා පහස විඳින්න. කය විතරක් තිබුණාට පහස විඳින්න බෑ. බාහිරින් ඒකට හේතුකාරක වන්නා වූ ආස්වාදින ස්පර්ශය බලාපොරොත්තු වෙනවා. ස්පර්ශ දෙන දෙයක් ඒ නිසා බලාපොරොත්තු වෙනවා. මනස බලාපොරොත්තු මන බලාපොරොත්තු කරගන්නවා මනෝමය වශයෙන් හිතන්න. හිතමින් ආස්වාද වෙනින්න. මනසට ආස්වාදෙන්නේ නිකන් බෑ. මනසට යමක් ගැටෙනilla හිත පහළ වෙන්න ඕනේ. එහෙනම් ධර්ම කියන්නා වූ නාම ධර්මයක් බලාපොරොත්තු වෙනවා මනසෙන් ස්පර්ශ කරන්න. මෙන්න මේ බලාපොරොත්තුව කියලා කියන්නේ අපි ඔය කිව්ව ආසාව කිව්වේ. මෙන්න මේක තමයි අර වඩුවා කිව්වේ. මතුමතු ශක්තිය ගෙන දෙන්නේ මතුමතු භවය හදලා දෙන්නේ ඔන්න ඔය වඩුවා. දැන් වඩුවාගේ ක්‍රියාකාරීත්වය දෙපැත්තකින් වැඩ කරනවා. එකක් අභ්‍යන්තර ආයතන කියන ඇසකන දිවනාසයේ ශාරීරිය මන කිනේක හදන්න. අනික බාහිර ආයතන වන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ ටික නිපදවලා දෙන්න. මෙන්න මේ කියන අභ්‍යන්තර ආයතනයි බාහිර ආයතනයි කියන දෙක එකතු කරගෙන කරන වැඩපිළිවෙල තමයි මේ සත්වයා කියන්නේ. ආස්වාද විඳිමින් ගමනක් හදාගෙන තියෙන ওই ටිකේ. මෙන්න මේ ටික එකතු කරනවා තමයි ಜಾති හැදෙන්නේ. භවපත්‍ය ಜಾති කිව්වේ තුන් ලෝක. ඔය හටගත జాතියක් යම් තාකල් හටගෙන මොන జాතිද හටගන්නේ? ප්‍රධාන වශයෙන් S జాතියක් හටගන්නවා. කන් జాතියක් හටගන්නවා. නාස් జాතියක් හටගන්නවා, දිව් జాතියක් හටගන්නවා, කාය జాතියක් හටගන්නවා, හිත් జాතියක් හටගන්නවා. මෙන්න හටගන්න జాති ටික. ওই జాති එක පොඩි එකටයි ගන්න. කාම ආස්වාදයේ විඳින්න ওই జాති පහෙන්ම අරගෙන හයවෙනි జాතිය වන හිත් జాතියෙන් ආස්වාද විඳිනවා. එනං ආස්වාදයක් විඳින්නේ මේ ජාති හය ඕනේ. අප්‍රමාණ සංසාරිය පටන්ගෙන ලෝක සත්‍යය කරලා තියෙන්නේ. ওই ජාති හය නිස්පාදනය කරගෙන ওই ජාති හයට ගෝචර වෙන බාහිර ලෝකයක් කියලා යමක් නිස්පාදනය කරගෙන දැනුවතනෙම නිස්පාදනය කරන්නේ ශක්තිය දුන්නාම බලාපොරොත්තු වැඩි කරගුවාම බලාපොරොත්තුෙන් පහළ වෙන ශක්තිය අපි දැනගෙන හිටියත් නැතත් ඒක නිස්පාදනය කරනවා. මෙන්න මේකදී අපි කර්ම ශක්තියේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මෙන්න මේ බලාපොරොත්තු යම් තාකල් අපිට පවතිනවලු ඒ තාකල් මතුමතු ಜಾති පහල කරගන්නේ ශක්තිය නිස්පාදනය කරනවා. යම් දවසක මෙන්න මේ බලාපොරොත්තුව සහමුලින් සිදී ගිය දාට ඒ බඳු ඇස් ජාතියක්, කන් ජාතියක්, දිව් ජාතියක්, නාස් ජාතියක්, කාය ජාතියක්, හිත් ජාතියක් පහල කරන් තිබිච්ච ශක්තිය ඉවරයි. ඒ ටික ඉවරනන රූප ජාතියක්, ශබ්ද ජාතියක්, ගන්ධ ජාතියක්, රස ජාතියක්, ස්පර්ශ ජාතියක්, ධර්ම ජාතියක් ආග්‍රහණය කරන්න ඇසුරු කරන්න යන ඇසුරු කරන්න තිබිච්ච හේතුකාරකය ඉවරයි. ඉදාර සත්වයා ඉවරයි. අන්න හට ගැනීමක් නැති තැන. හට ගැනීමක් නැති තැනටපත් වුණාට පස්සේ ජාතියක් එතර නැහැ. ජාතියක් නැත්නම් ජරාවක් නැහැ, ව්‍යාධියක් නැහැ, මරණයක් නැහැ. මෙන්න බුදු පියාණන් වහන්සේ ප්‍රමාණිකූලව දැක පරිච්ඡේදය. මෙන්න මේක අපි දැනගන්න ඕනේ. මෙන්න මේක තමයි ජාතියේ හේතුව. දැන් අපි බලා ගන්න ඕනේ එක දෙයක්. මේක නෙවෙයි කාකාරිය මෙයා ප්‍රවේද කරලා තියෙනවා. මේ ටික ඔක්කොම ගතයි හිතයි කියලා ප්‍රභේද කරලා දෙකකට බෙදලා තියෙනවා සමහර ලාව. නාම ධර්මයි රූප ධර්මයි කියලා ඔකට වෙන් කළා. සබවස්ථාවකදී මේ ටික රූප ධර්ම, වේදනා ධර්ම, සංඥා ධර්ම, සංකාර ධර්ම, විඥාන ධර්ම කියලා පහකට වෙන් කළා පංචස්කන්ධය කියලා. ඒක අවස්ථාව. ලෝක වශයෙන් අරගෙන මේ සියල්ලම කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියලා ලෝක තුනකට වෙන් කළා. මේ තව ක්‍රමයක්. ආයතන වතින් අභ්‍යන්තර ආයතන 6කුයි බාහිර ආයතන 6කුයි කියලා දොළොස් ආයතනයකට වෙන් කළා. චක්ඛ ආයතන, සෝත ආයතන, ගහන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන, රූප ආයතන, ශබ්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන, ධම්ම ආයතන කියලා ආයතන 12කටත් වෙන් කළා. ධාතු වශයෙන් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු, ගාන ධාතු, ගන්ධ ධාතු, ගහන විඥාන ධාතු, ජීවහා ධාතු, රස ධාතු, ජීවහා විඥාන ධාතු, ඒ වගේම කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, ධර්ම ධාතු, මනෝ විඥාන ධාතුක ධාතු 18කට වෙන් කළා. දැන් ඔය උකගේම කිව්වත් කිව්වේ මේ සත්‍යයමයි ඔය එකකට විතර මේ සත්‍යය කියන ඔය නාම රූප පින්ඩියේ කිව්ව එකම තමයි ඔය එක එක ආකාරයෙන් ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් ඔය විදිහට වෙන් කළා දුන්නේ. ඉතින් ස්කන්ධ වශයෙන් පෙන්නුවත් ධාතු වශයෙන් පෙන්නුවත් ආයතන වශයෙන් පෙන්නුවත් එක එකනාගේ දැනීම මට්ටමට අනුව විග්‍රහ කරලා බලා ගැනීමටයි මේ සත්‍යයම කොටස් කරලා තින්නේ. ලෝකෙම කොටස් කරලා තිනවද? නාමයයි රූපයයි කිව්වහම අභ්‍යන්තර නාම රූප බාහිර නාම රූප කියලා දෙපැත්තකින් ලෝකයයි තමයි සත්‍යයයි ලෝකයයි කියන දෙකම වෙන් කළා. එතකොට එතනින් අරගෙන ඉවිලා හිටන් අනිසරි ස්කන්ධ වශයෙන් ගත්තහම එතනත් ඒ ක්‍රමයටම වෙන් කළා. රූපස්කන්ධේ වේදනා ස්කන්ධේ සංඥා ස්කන්ධේ සංකාර ස්කන්ධේ විඥාන ස්කන්ධේ කියලා. ස්කන්ධ පහ කියලාත් වෙන් කළා. ඔය ස්කන්ධ පහ කියලා ගත්තහම පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකයයි කියලා. ඒකට නමක් තියෙනවා. පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකයයි කියන වචනේ කියලා. එතනත් පින්නවා විග්‍රහ කරලා. කොහොමද පංචස්කන්ධය පින්නේ? පළවෙනි එක රූපස්කන්ධය. දැන් අපිට වැදගත් වෙනක් තියෙනවා. අද භාවනාවේදී දැනගන්න මම ඊපස්සේ තව ටික විග්‍රහ කරලා දෙනවා. ඔය රූපස්කන්ධය කියන එක විග්‍රහ කරගන්න වෙනවා. මෙන්න මෙහෙම පෙන්නනවා. දුර වේවා ළඟ වේවා පේන වේවා නොපෙනෙන වේවා සියුම් වේවා ඝන වේවා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා රූපයයි යමක් යම් තැනක වීද යම් තැනක වෙයිද මතු යම් තැනක වන්නේද මේ සියලුම ටික එකතු කරලා රූපස්කන්ධයයි කියනවා. දුර වේවා ළඟ වේවා පේන වේවා නොපෙනෙන වේවා සියුම් වේවා ඝන වේවා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා වේදනායයි යමක් වීද යමක් වෙයිද එනි පෙර යමක් වීද දැන් යමක් වෙයිද මතු යමක් වන්නේද ඒ සියල්ලම කැටි කරලා ගත්තහම වේදනා ස්කන්ධය කියලා පේනවා. දුර වේවා ළඟ වේවා පේන වේවා නොපෙනෙන වේවා සියුම් වේවා ඝන වේවා අතීත වේවා අනාගත වර්තමාන වේවා අනාගත වේවා සංඥාය යමක් යම් තැනක පෙර වීද දැන් වෙයිද මතු වන්නේද ඒ සියල්ලම කැටි කරලා කිව්ව සංඥා ස්කන්ධයයි කියලා. එතකොට දැන් අපි රූපය ගැන කියන වේදනා කියලා කියන්නේ මොකද්ද අපි දැනගත්තානේ? යම් කිසි දෙයක් අපිට දැනෙනවා නම් ඒ දැනෙන ස්වභාවය ඇත්තේ කුමකද? වේදනා. ඊම දැනෙනවා. ඊමක් ඝන කරනවා. එහෙනම් ඕක නිකන් දැනෙන්නේ නැහැ. රූප දැනෙනවා, ශබ්ද දැනෙනවා, ගන්ධ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා කියලා කිව්වේ. ඔය ඊම් එකතු වුණාම සිද්ධ වෙන දෙයක්. අනේ වේදනා. සඤ්ඤා කිව්වේ දැනෙන්නේ මොනවද? දැනීමේ ගෝචරෙන්නේ මොනවද? ඒ හැඩරුව. මෙබඳු සඤ්ඤාවක්. මේ රූපේ කාකාරයයි, මේ ශබ්දේ කාකාරයයි, මේ ගන්ධේ කාකාරයයි, මේ රසේ කාකාරයයි, මේ ස්පර්ශේ කාකාරයයි, මේ ධර්මතාවයක ආකාරයයි. මෙන්න මේ ආකාර ස්වභාවයක් මනසින් ගන්නව හැඩ ගහගෙන. මෙන්න මේවට කියනවා සඤ්ඤා. සඤ්ඤාවේ ස්වභාවය ඕකයි. ඌවැ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය නිසා ඒවා පිළිබඳව ඇලිලා ඒවා පිළිබඳව බැඳිලා යම්කිසි පුද්ගලයෙක් එහි ආස්වාද වශයෙන් හිතනවාද කියනවාද කරනවාද මෙන්න මේ සියල්ලම සංකාර ස්වභාවිත වෙනවා. සංකාර කියන්නේ ඒවා. දුර වේවා ළඟ වේවා පේන වේවා නොපෙනෙන වේවා සියුම් වේවා ඝන වේවා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා සංකාරයයි යමක් පෙර වීද දැන් වෙයිද මතු වන්නේද ඒ සියල්ලම කැටි කරලා කිව්ව සංකාර ස්කන්ධයයි කියේ. ඔන්න ඔය කියන හිතෙන් කයෙන් වචනෙන් ප්‍රියයි මනාපයි කියන හැඟීමක පිහිටලා බැඳිලා ඇලිලා බැඳිලා යම් යම් වැඩ හිතනකොට කියනකොට කරනකොට මෙන්න මේ නිසා ඒවා පිළිබඳව හිතන්න පහළ වෙනවා යම් කිසි අදහසක් යම් වැඩි ලක්ෂණයක් පහළ වෙනවා හිතන්න. ඒ වගේම නැවත නැවතත් ඒවා ගැන කිය කිය ඉඳ හිතෙනවා හිතා. ඒවම නැවත නැවත කර කර ආස්වාදින් ඉඳ තව හිතක් පහළලා ඒකින් ඒ කිය ආකාරයෙන් හිතන්න පහළ වෙච්ච එකෙන් හිතවිලි පහළ කරනවා. කියන්න පහළ වෙච්ච එකෙන් කීම් පහළ කරනවා. කරන්න පහළ වෙන හිත වලින් කරන්න පටන් ගන්නවා. මෙන්න මේ වර්ගවා කාය සංකාර, වචේ සංකාර, මනෝ සංකාර. ඔය පහළ වෙන්නේ කොහෙද? අර හිතේ. ඒ જાතිය හිත වල. හිත කිව්වහම එකක් නෙමෙයි. හිත කියලා වැටහෙන නිසා හිත කිව්වට එතන නැවතිලා නැහැ මේ ලෝක සත්‍යය. මොනවට හගන්න දෙමින් වෙලා ඉන්නේ? ප්‍රිය ස්වභාව, මధుර ස්වභාව ගෙන දෙන්න. රූප වටහා ගන්න, ශබ්ද වටහා ගන්න, ගන්ධ වටහා ගන්න, රස වටහා ගන්න, ස්පර්ශ වටහා ගන්න. මේවත් දෙනවා එක එක මට්ටමට. එක එක ගති ලක්ෂණ තියෙනවා. කාම ගති ලක්ෂණේ ආස්වාදයේ බලාපොරොත්තුෙන් එහි ප්‍රියමනාපයේ බැඳිලා කාම සහගත රූප වටහා ගන්න, රූප ඇසුරු කරන්න. ඒ වගේම කාම ශබ්ද, කාම ගන්ධ, කාම රස, කාම ස්පර්ශ, කාම ධර්ම මේවා ඇසුරු කරන්න. යම් හිතක් පහළ වෙනවාද, යම් හිත ප්‍රභේදයක් හට ගන්නවාද, ඒවා ඒ જાතියේ කාම හිත කියලා හැඳින්වෙනවා. නැත්නම් රාග හිත කියලා හැඳින්වෙනවා. ඔය රාග විඳින්න ගියාම බල්ලන්ට අහුවෙච්ච මස් කටු වාගේ, උගුස්සන්ට අහුවෙච්ච මස් කැටි වාගේ මහා පොරයක් තියෙන දෙයක් ඔය රාග කියන්නේ. රාග අරමුණු. රාගයේ ගිරක් දෙන්නා වූ යම් ද්‍රව්‍ය වස්තුවක්, සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන මේ පැවැත්ම තුළ යමකින් කාමය හට ගන්නවද, කාමයේ බලාපොරොත්තු වෙනවද, ඕවා ඔය කාම වස්තුවලට. ලෝක සත්‍ය මහා පොරයක් තියෙනවා. අප්‍රමාණ ලෝක සත්‍ය මේ පුරේ ඇති කරගෙන මේ තරගයට වැදිලා ඌවා මහා තරගයක් කරගෙන යන ගමනක් නිසා. ඔන්නේ කාම පොරේ නිසාම හිද වෙනවා සටන් කරන්න තරඟ කරන්න. එකකින් අනිකට උදුරා ගන්න. එහෙකට නොදී තමා භුක්තිය ලබාගෙන තියාගන්න. මෙන්න මේ විදිහට ඇති වෙන හිත් පහළ වෙනවා. මේවා හරි වටිනවයි කියලා දැනගෙන. මේවා දුර්ලභයි මොකද එක එකනම් පොරකාල අයිති කරගෙන ඉන්නේ හින්දා. මෙන්න මේ අයිති නිසාම හිතක් පහළ වෙනවා. මගේ ගොරක් ලොකු කරගන්න ඕනේ. හැබැයි කාටවත් අත ගහන්න දෙන්න බෑ මේක. ඒක මගේ ගොඩේ තියාගන්න ඕනේ. අන්නේකින් හටගන්න හිතවලට කියනවා ලෝභහි. හිත කියන වචනේ එක තේරුමක් නෙමෙයි. යම් කිසි දෙනක පිහිටලා ඒ පිළිබඳව බලාපොරොත්තු ඇති කරවන, ඒ පිළිබඳව ඒ අරමුණු වහින්න පිහිටන අදහස් පිහිටන්න හිතයයි යමක යම්සේ පිහිටන්නේද? අන්නේ පීඩන ආකාරයන් වලට හිත වලට නම් වෙන් කරලා තියෙනවා. ඒකේ ලෝභ හිත කියව එකක්. ඒ වගේම එහෙමුණාම එහෙම දෙන්න බෑ කියලා අසාධාරණ යෝග කියලා මේ ආකාරයේ පටන් ගන්න. ක්‍රමක්‍රමී ගැටෙන්න පටන් ගන්න හිත පහල කරන කට්ටියක් ඉන්නවා. කට්ටිය කියන්නේ දැන් ඒක ඉතින් කරන්නේ පහල වෙනවා. මෙන්න මේ හිත පහලන කරේ ඒවට කියනවා ද්වේෂ හිත පහල කරනවා. ඒ හිත තිබුණාම තමයි ඒ જાතිය වැඩ හිතෙන් කයින් වචනින් කරන්නේ. ලෝභය කියන හිත පහල වුණාම තමයි ලෝභ සාගතවන්නා වූ දේවල් හිතෙන් කයින් වචනින් කරන්නේ. සමහර වෙලාවට මේ දෙකම කරගන්න බැරි, තීරුම් ගන්න බැරි අවස්ථාවලටපත් වෙනවා, මුලාවටපත් වෙනවා. මුලාවටපත් වුණාම නන්නාතර යනවා වගේ කිසිම දෙයක් කරගන්න දෙයක් දන්නේ නැහැ, කියන දේ දන්නේ නැහැ, හරි දන්නේ නැහැ, වැරදි දන්නේ නැහැ. කොහේ හරි ඇලිලා ගැලිලා ඉන්නවා. ඒකට කියනවා මෝහහිත් පහළ වෙනවා. ඔය ප්‍රධාන වශයෙන් ලෝභසිත්, ද්වේෂහිත්, මෝහහිත් කියලා. ලෝභ සත්‍යය කොටස් වලට වෙන් කරගන්නවා. ඔය සත්‍යයන් අතර යන්නේම නැනවතුම විසින් දැකලා වෙන් කරනවා. මෙන්න මේ හිත් කොටස මේ කොටසට දාන්න පුළුවන්. මෙන්න මේවා දේශහිත කියන කොටසට දාන්න පුළුවන්. මෙන්න මේවා මෝහහිත කොටසට දාන්න පුළුවන්. එහෙම වෙන් කරගන්නවා. ඒතර ඉව්වගෙම තව කොටසක් ඉන්නවා. ඒවා එහෙම අසාධාරණ විදිහින් හොඳ නැහැ. කාටවත් පොදු වෙන්න ඕනේ, කාටවත් අසාධාරණ වෙන්න ඕනේ. එහෙනම් මේ ආදි වශයෙන් එක එක විදිහ හදාගෙන අපි නම් ලෝභ වෙලා ඉන්නේ. කවුරුත් එක්ක පොදු වෙමු කියලා එහෙම බුද්ධි දිනා මිසක් මන්න ලෝභ වෙලා ඉන්නේ නැහැ. එහෙම කට්ටිය දිහිත් වෙනවා. ඒවට කියව අලෝභ හිත් කියලා. මම නම් සැලපරස වෙලා තරහ වෙලා අනිකයක රණ්ඩු වෙවි මේ ආස්වාද විඳින්නේ. ඒකට කිව්ව අදේස හිත් පහළ වෙන අය. ඔය ඔක්කොම මොනවා කරගත්තත් මෙයා මුලාවනේ. වෙලක් නැහැ නිකේ දැනගත කටියට අමෝහයි. ඉතින් ලෝභ හිත්, ද්වේෂ හිත්, මෝහ හිත්, අලෝභ හිත්, අමෝ අදේස හිත්, අමෝහ හිත් කියලා. මෙන්න මේ වගේ මේ හිත් පහළ කරගත්තත් මේ ඔක්කොම එකලා මේ ලෝක පුදීමයි යන්නේ. මේ නිසා ඥානයක් මෙතන නැහැ. නියම දැනීම නැහැ. ඥානෙන් විකෘති බවක් ඇති කරගත්ත නිසා විඥානය පහළ කරගන්න. මෙන්න මේවට කියව විඥාන. දැන් මේ විඥාන ගොඩ ගහගෙන එක එක පැත්තේ අරගෙන ඊ අදහස් දරාගෙන සැරිසරන වැඩපිළිවෙලක් තියෙනවා. මේක විඥාන කියනවා. දුර වේවා, ළඟ වේවා, පේන වේවා, නොපෙනෙන වේවා, සියුම් වේවා, ඝන වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා. විඥානයයි යමක් වීද, පෙර වීද? විඥානයයි යමක් දැන් වෙයිද? විඥානයයි යමක් මතු හටගන්නේද? මෙන්න මේ සියල්ලම එකතු වෙලා කව විඥාන ස්කන්ධයයි කිය. දැන් රූපස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය කිව්වහම ওই ටික ඔක්කොම මේ ලෝකේ පැවැත්මට හදාගත්ත අර හිතයි ගතයි නැහැ නාමයයි රූපයයි කිව්ව ටිකම කරපු විග්‍රහය තව විදියකට. ওই ටිකම හැමතැනම තියෙනවා. ඔය කිව්වෙත් මේ සත්‍යයයි ලෝකයයි. ඔය ටිකම අරගෙන යන්නේ මොකක් නිසාද? ඔය කිව්වේ ඇත්ත පෙනෙන්නේ නැති නිසා, මේවා වටිනවා කියලා ගත්ත නිගමනය නිසා, නිත්‍යයි සපයි ආත්මයි කියන දෘෂ්ටිය නිසා, ඊයින් පහල කරගත් අවිද්‍යාව නිසා, අවිද්‍යාව මුල් කරගත වැඩපිළිවෙලින් ওই ටික නිෂ්පාදනය කරන ಜಾති වලට ගහ දාගන්නවා. හදාගෙන ලෝභ ಜಾති, ද්වේෂ ಜಾති, මෝහ ಜಾති ගැලපෙන විදිහට ಜಾති පහල වෙලා හැඩගැහිලා එනවා. ඊයනුව හටගත්තා වූ ඇසකන දිවනාසය ශරීරයේ ඒ ගති ලක්ෂණයට උරුම වෙලා හැඩතලයක් ගන්නවා. බැරි වෙලා හරි ඒක බලු ගති ලක්ෂණ නම් තිබුණේ. ඒක ඒ නාම රූප එන්න ඒ කරගත්ත ඇසකන දිවනාසය ශරීරයේ මන කියන මේ ටික බලු හැඩයකට හැඩගැහෙනවා. ඒ හැඩේ හැඩගන්න ගතියේ රූපේ තමයි බලු ගතියේ රූපේ බලු රූපේ. ඕක වෙනස් වෙන්නේ නැහැ. ඕක තමයි ඒකේ හැඩේ. ඊ වැඩේ දින අසාධාරණ తత్వයේ උඩ කවුරුවා කිව්වට නෙමෙයි ඒකේ උරුම తత్వයේ උඩ. ඒකේ හැඩේ තමයි බලලා තියෙන්නේ. ඒ ගතිය සාරධර්ම විනාශ කරන හරක් ගතියක් නะ. ඒ ගතිරුව හරක් හැඩේ දින ගතිරුව වෙනවා. හරකගේ ගතිරුව කියලා අපි කියන්නේ ඊ හැඩේට පහළ වෙච්ච ගතිරුවටයි. ඒක මනුස් ගතියේ සුගති ගතියකට හේතු වෙනල ඒ ශාරීරිය මිනිස් ආකාර ගන්නවා. මිනිහා කියලා අපි හඳුන්වන්නේ එයින් ගත්ත ආකාරයේ ලක්ෂණේ දැකලා ඒකටයි. මේ ලෝකේ ඉන්න තාමත් යම්තාක් සත්‍යය ඉන්නවනම් ඔය ලෝභ දේශ මොහ අලෝභ දේශ අමෝහ කියන මෙන්න මේ ගති ලක්ෂණයන්ගෙන් ඇති කරගත්ත උරුම කරගත්ත ගති ලක්ෂණී ගතිරුව තමයි. ඒ ස්වභාවයට අනුව මේ ලෝක සත්‍යය ලබන්නේ. මොන කාලයක වුණත් මොන කල්පයක වුණත් මොන තව පිට සක්වලක වුණත් හිතක පහළ වෙන ওই ගති ලක්ෂණේ ওই ටික නිසා ඒ ගති ලක්ෂණී ගතිරුව තමයි කොහිසපාර තියෙන්නේ. මේ වෙන සක්වලකට ගිහින් බැලුවත් මිනිස්සු ඉන්නවා, බල්ලෝ ඉන්නවා, හරක් ඉන්නවා, බූරුවෝ ඉන්නවා, ඌරෝ ඉන්නවා, ওই જાතියම තමයි ඉන්නේ. වෙන එකක් හටගන්න බැහැ. මොකද හේතුව? ගතියට අනුකූල රුවක් තියෙනවනම් ඒක වෙනස් වෙන්නේ. මෙන්න මේකෙන් මේ ලෝක සත්‍යයේ ඒ ගතිරුව අරගෙන ගතිරුවේ නිස්පාදනයේ මුල් වෙලා අර උපාදාන කළා කියවත් ආසන්නයට ඇදිලා හිටපු ඊඊදී නිස්පාදනය කරගෙන ඒ නිස්පාදනය කරගත පොදු ලෝකයකට හදාගෙන පොදු එකතු වෙලා ඒ පොදු ලෝකයේ තුල ඊඊ ජාතියේ ස්වභාවයන් ඇසුරු කරගෙන හැඩරුව අරගෙන ඒකට අනුකූල වන්නා වූ සතර මහා භූතයන්ගේ ගණී භවණයන්ටපත් වෙලා ඊඊ මට්ටමේ දුක හැපට උදුරු වෙලා ඒකට උරුම දේවල් විඳගෙන යනවා. එනම් ප්‍රියයි මනාපයි යහපතයි කියලා යම් දෙයක් ගන්නකොට මේක දෙයක් වෙනවා. මේ අප්‍රමාණ ලෝක සත්‍යය පොරකන්නේ ඌව තමයි. මොකද මේ ලෝකේ යම ප්‍රිය ස්වභාවයෙන් යුත් නැත්නම් මధుර ස්වභාවයෙන් යුත් නැත්නම් ඒ නිසාමයි ලෝක සත්‍යය මේ සැරිසරාගෙන ඉන්නේ හොයාගෙන ඉන්නේ. ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය නිසා එහි තිබෙන ආස්වාද ස්වභාවය නිසා ඒකේ අප්‍රමාණ ආදීනවය අප්‍රමාණ දුක්ඛන්දරාවක්. ඒ ආස්වාද මාත්‍රේ වැහිනවා. ඒ දුක්ඛන්දරාව පේන්නේ නැතුව යනවා. මේක අවිද්‍යාව කියන්නේ. නිත්‍යයි සැපයි ආත්මයි කියන දෘෂ්ටියේ යම් තාකල් යනකම් අර දුක්ඛන්දරාව ඒ නිසා හටගත්ත ආස්වාදයෙන් වැහිද. මෝහේ මුලාව කිව්වේ ඔබට. අවිද්‍යාව කිව්වේ ඒකට. අන්න ඒකේ වැහිලා තමයි මේ ලෝක සත්‍ය අනන්තයේ පටන් එන්නේ. මෙන්න මේක මෙහෙමයි කියලා දැක බුදු පියාණන් වහන්සේ. දැකලා පෙන්නන මේකට හේතුවක් තියෙනවා. මෙන්න මේ තිබෙන්නා වූ අවිද්‍යාව දුරු කරලා දාන්න ඕනේ. මෙන්න මේක දුරු කරපුවාම තමයි ඇත්ත පේන්න පටන් ගන්න. එතකන් වැහිලා තියෙන ආදීන වේ. එදාට ඇරෙනවා. මෙන්න මේක අරගන්න පුළුවන්කමක් නැහැ ලෝක සත්‍යයකට. මූලික වශයෙන් අර බැඳලා තියෙන. මායාවෙන් తాවකාලික මොහොතක හරි ඉවත් වෙනකම්. ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි, මధుර ස්වභාවයෙන් යුක්තයි කියන මෙතන ඉඳලා. කවදාවත් මේ ඇත්ත බලන්න බෑ. යම් මොහතක යම් වෙලාවක తాවකාලිකව හෝ සංවරත්වයක් ඇති වෙන්න ඕනේ ඉන්ද්‍රියන් සංවර කරගෙන. සංවරත්වයක් ඇති වෙන්න ඕනේ. මේ අවස්ථාව ඉක්මවලා ඒ වැහිලා තියෙන ආදීනව ඉස්මතු කරලා මොහොතක් හරි දකින්න. මෙන්න මේක තමයි මේ කල්යාණ මිත්‍රාගේ සිද්ධ වෙන සේවය නැහැ මේ සාසනයේ සිද්ධ වෙන සේවය. සාසනය තුලින් මොකද්ද ලැබෙන්නේ? උපදේශයක් හම්බ වෙනවා. ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ හිතෙන් අයින් කරගන්න බෑ. ඕක බල බලා ඉන්නකන් අහහා ඉන්නකන් ඒකේ බැදිලා ඉන්නකන්. ඒ නිසා කොහොම හරි හිත හික්මවාගෙන මොහොතක් වෙලා ඇස් දෙක සංවර කරගන්න. කන සංවර කරගන්න. දිව නාසය ශරීරය මන සංවර කරගන්න උත්සාහ වැඩි කරගෙන යන්න. මෙන්න මේ ඉන්ද්‍රිය සංවර කරගෙන යම් මොහොතක් ඉන්නවනම් අන්නේ ඒ වෙලාවේදී පුළුවන්කමක් ලැබෙනවා. ඒ බාහිර පිය මනවලන රූප පිළිබඳව බලාපොරොත්තු මොහොතකට අයින් කරලා ඉන්න. සදාංග ප්‍රහාණී කියත් ඔබට කිව්වා. දැන් මේ බනහන වේලාවෙදී මනවලන රූප පස්සේ ගිහින් නැහැ හිත. ඇස් දෙක ඒවා පස්සේ යන්නේ නැහැ. ප්‍රිය වූ මනාප වූ කාමසහගත වූ සද්ධාහන්ට යවලත් නැහැ. අවධානය ඒ පැත්තට නැහැ. ප්‍රිය මනාප මිහිරි ඇති රස පිණිස යවලත් නැහැ. ප්‍රිය මනාප ගන්ධයන් පිණිස ආග්‍රාණය කරන පැත්තට යවලත් නැහැ. ඒ වගේම කාම ස්පර්ශයන් පස්සේ යවලත් නැහැ. ඒ වගේම හිතන්න හිත අවධානය යොමු කරලත් නැහැ. ඔන්න ඔය ටික නැතුව ඉන්න වෙලාවක සදංග ප්‍රහාණය කියන අවස්ථාවක් එනවා.